Honorable Hekta Apawami, you have 9 minutes.
Sutuantena Dosedi, Sheshanmame, Ivata, Katakaranda Vastala Badim Sambanda, Palamium Gianuna, Kapataki, Parliament, Mantivere Kedida, Lejavenoa, Mimeni, Ayamukoda, Utanama, Indagana Tamai, Apiteka, Ape Andre, Pinata Aragana, Oya Tamuna Anselage, E. Pohotu Agana, Pohotu Hedu Apiteka, Mea Matera, Mea Apiteka, Minagan. Then Maitripala Sirisena Janadi Patumagen, Sampurna Eg and the other Metra then Etumawatika. It is Mewage Tava Obutumala Obutumala what Tetaka Ani Ilangapare Obutumala Twenne Obutumala Katava again we got him Matamai. Mother we got a pitika Q and Ekin the Api Megan Mukoda Kian no Mukoda Eka Hammer Kenek Mandruga Nona me Mukadame Katava Kiela. Eva gave Matakara Nona me Nana Dukana Mata Duka make Katawa to Duka. May legend to make a tow again and do and the Eka Duka. Hari Kamakna Balene, then Balene Monkey, Balekata, Patrician, Mevagi, Monkey and Mevagi, Katakara, Dio, Butumala, and Legend. After the Mevagi and Katakarno. Then Ilanga, Maka, Makata, Makaranako in the Didas, Dahaname, December, Tisseka. Tarasabas Baba 20 December 31 අර මේකේ ඉන්නවනේ නක්ෂාත්‍රකාරයෝ කණ්ඩායමක් මේ නක්ෂාත්‍රකාරයෝ කණ්ඩායම වාඩි වෙලා කතා කරනවා 2030 ගැන 2030 ගැන කතා කරද්දී මහා උජාරුවට අත දිග අරලා කියනවා අප්‍රේල් මාසේ 25 වෙනිදා දිනේකුත් කියලා ඒ දිනේ මේ රටට එන වාසනාව මෙන්න මෙහෙම කියන්නේ මේ රටට එන වාසනාව මේ රටට ගලාගෙන එන ආයෝජකෝ මේ රටට සල්ලි ගලාගෙන එනවා මේක අලුත් ලෝකයක් වෙනවා කියලා කියනවා දීනේ එන ගහන්නවාගේ මුන්ට තේරුන්නේ නැහැ මේ කොරෝනා එනවා කියලා අප්‍රේල් මාස මුන් මෙනතරම් පට්ටපල් බොරු කියනන්නේ ඒ එහෙම කියලා තමයි මේ ආණ්ඩුවත් මම හිතන්නේ නොම ගෑවේ පළමුවෙන්ම මතක් කරන්න දැන් මෙතන ප්‍රශ්නයක නෙමෙයි දැන් සෞභාග්‍ය දැක්ම ගැන කතා කරද්දී මේගොල්ලෝ විශේෂයෙන්ම ලියලා තියෙන දේ තමයි පළදායි පුරවැසියන් සහ සතුටෙන් ජීවත් වෙන පවුලක් කියලා දැන් මේ රටේ ජනතාව සතුටින්ද ජීවත් වෙන්නේ Mirate Janatawa Satutin Nemejivatin, Palamium Kianona, May Ayavay Hadati, May Ayavay Hadati, the Das Visiakata Hamadang, the Das Visiavat, Ausan Tamaydun, the Das Visiakaya, the Negota, then Metanatianoa, Adayamoka, the Billiona, the Das Visinamia, the Viedamatiana, Billion, Harda, Satasiata, Krivarikatik. It's a May Atratia Venesa, May Janata, Bumila, or Danine, May Venesa, Kohoma, the Huaganik, it's a May Venesa, Naya. එතකොට මේ වෙනස ණය වෙනකොට මේ ආදායමත් මෙහෙම ඇස්සමෙන්තු කරාට මේ ආදායම හම්බෙන්නේ නැහැ. එතකොට මේක ණයත් වෙනකොට අර ආදායම ඇත්ත නොවෙනකොට මේ අයවැයේ දීලා තියෙන කාරණා ටික අරගත්තහම බොහොම මම දකින්නේ අර නත්තල් පප්පා අයවැයක් හැටියට තමයි මේක දකින්නේ. මොකද නත්තල් පප්පා කියන්නේ අපේ කතෝලිකයෝ දන්නවා සාමාන්‍යයෙන් නත්තල් දාට පෙර අම්මලා තාත්තලා කියනවා දරුවන්ට හෙට අද රෑ වෙද්දී සෙල්ලම් බඩු ගොඩාක් චොක්ලට් ටොපිත් එක්ක ලොකු තෑගි ටිකක් හම්බ වෙනවා පුතාට හෙට උදේ වෙද්දී. අනේ දෙයනේ උදේ බලනකොට ඒ දේවල් නෑ හම්බෙලා තියෙන්නේ ටොපි ටිකක් චොක්ලට් ටිකක් ඒ වගේ පොඩි ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේ නත්තල් පප් එකක් තමයි. මොකද මෙතන කොච්චර වියදම් වැය සීස ගොඩක් දැම්මට වැඩක් නෑ. මොකද මේ වැය සීසෙ ඇතුලේ මේ වැය සීස කරන්න ණය ගන්න පුළුවන් වේද හැකියාව තියෙද කියලා අපිට ප්‍රශ්නය. ඊළඟට තමයි මේ ප්‍රශ්නේ කියන්න කාරණාව තමයි විශේෂ කාරණාව තමයි මේ ණය ගත්තාම අපි ජනතාවට කියනවා හාල් ටික සීනි ටික පරිප්පු ටික ගන්න වෙන්නේ මේ තියෙන ගානට වඩා හතර පහ ගුණයක් වැඩියෙන් තමයි 2021 දී මිනිසුන්ට කණ්ඩ වෙන්නේ. එන්න ඒ සල්ලි ප්‍රමාණය වියදම් කරන්න ජනතාවට හැකියාවක් නැහැ. එතන මේ කොවිඩ් ගැන මොනවද කරලා තියෙන්නේ? අද ඔන්න කොළඹ කට්ටිය එළියට බෑලා. දැන් ග්‍රාම නිලධාරි අසරණයි. සංවර්ධන නිලධාරි අසරණයි. පීචයි මහතුරු අසරණයි. පොලිසිය අසරණයි. හමුදාව අසරණයි. මොකද ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් නැහැ. සැලැස්මක් නැහැ. දැන් කොවිඩ් ගැන 2021 ත් මොකද්ද හදලා තියෙන්නේ වැඩසටහන්? මොනවටද සල්ලි වෙන් කරලා තියෙන්නේ? මිනිසුන් ආරක්ෂා කරන්න ජීවත් කරන්න එතකොට සතුටින් ජීවත් වෙන පවුලක් ගැන කතා කරමු සතුටින් ජීවත් වෙන පවුලක් නම් මිනිසුන්ව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ 2021 ආයවැය තියෙන්න ඕන මේ කටමැත කියන්න පුළුවන් මේ කාර්ක සභා සභාපතිතුමනි විශේෂම කාරණය තමයි මෙතන සිද්ධ වෙච්ච දේ මොකද දන්නවද? දැන් මේ පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරේ අපි කියලා හිතෙන්නේ දැන්. මොකද මේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අයවැයක් ඉදිරිපත් කරා නම් අයවැයේ යෝජනා ගැන කතා කරන්න මෙන්න මේවා අපි කරනවා මේවා කරනවා මේවා කරලා කතා කරන්න. මේ හැම තිස්සම මේගොල්ලෝ නැගිටලා මොනවද කරේ? විපක්ෂයටයි බැන්නේ. විපක්ෂයට බයින එකද ආණ්ඩුවේ රාජකාරිය? ජනතාව පත් කරලා තියෙන ආණ්ඩුවක් හැටියට ඒකටද? හැබැයි මේගොල්ලන්ගේ යෝජනා ගැන කියන්න නැහැ. මේගොල්ලන් කියන දේ කියන්න දෙයක් නැති නිසා මේගොල්ලෝ විපක්ෂයට බයින. දැන් ගෝඨාභය ෆේල් කියලා, සර් ෆේල් කියලා කවුද කිව්වේ? වැඩිපුරම කිව්වේ ආණ්ඩුවේ කට්ටිය
තමයි.
වැඩිපුරම කතා කරේ සර් ෆේල් කියන කතාව, ගෝඨා ෆේල් කියන කතාව කතා කරේ මේගොල්ලෝ. අපි නමේ කතා කරේ. එතකොට මේගොල්ලෝ කතා කරන්නේ මේක ප්‍රශ්නයක මොකද්ද කියලා අපිට හොයා ගන්නත් බෑ. මේක ආස්සේ ජනාධිපතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් දැන් පැන්නා කියලා තියෙනවා. මොකද එවැනි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් මේගොල්ලෝ ෆේල් කතා කරන්නේ. ෆේල් කතා කරන්නේ අපි. අපිට ෆේල් කියන්න හේතු තියෙනවා. හේතු නැතුව අපි ෆේල් කියලා නැහැ. ඊළඟට විශේෂයෙන් කියන්න දැන් බදු ගැන. දැන් අලුත් බද්දක් දාන්න දැන්. මොකද්ද බද්ද? විශේෂ බද්දක් ගැන දෙන්න යන්නේ. දැන් මේක මොකද්ද වෙන්න යන්නේ ඉස්සරහට? මේ බද්දෙන් වෙන්න යන කාරණාව තමයි පොඩි මිනිහට කණ්ඩ නැතු යන. මොකද පොඩි මිනිහගේ බඩට ගහන්න යන්නේ බද්දෙන්, අලුතෙන් දාන බද්දෙන් 2021 එකේ. එතකොට මහා මිනිසුන්ට ළඟ ඉන්න ජාවාරංකාරයන්ට ඒ කණ්ඩායමට බදු නිදහස් කරලා, ඒගොල්ලන්ගේ නිදහස් කරලා අර අහිංසක පැල් පතේ ඉන්න පුංචි මිනිහගේ බඩට ගහලා ඔළුවට ගහලා බද්ද දාලා කණ්ඩ නැතුව 2000 මරන්න තමයි සූදානම් වෙන්නේ 2021 එකේ. ඒක පැහැදිලිව මතක් කරන්න. ඒ නිසා මෙතනදී අපි කතා කරද්දී අපි විශේෂයෙන් මතක් කරන කාරණාවක් තියෙනවා. මොකද දන්නවද කාරණාව? දැන් මේ නෑ අලුතෙන් ගහන්න යන බද්ද, අලුතෙන් විශේෂ භාණ්ඩා සේවා බද්ද. අපි දන්නේ නෑ විශේෂ භාණ්ඩා සේවා බද්ද මොකද්ද
කරන්නේ,
මොකද්ද කරන්නේ කියලා
අපි දන්නේ නෑ.
මම අහනවා රාජ්‍ය ආදායම කීයද අවේ යනවා? පුළුවන් නම් කියලා රාජ්‍ය ආදායම කීයද?
මට පොයින්ට් අප්
ඕනේ. රාජ්‍ය විදම කීයද?
ආදායම ඔක්කොම කියලා. තමුන්හස්සේකට උත්තර දෙන්න ඕන නෑ. මම කතා කරන්නේ. මම කතා කරන්නේ මෙහෙමයි. ඔය ප්‍රශ්න වලට මට වැඩක් නෑ. දැන් අලුත් එක මොකක්ද දන්නවද? අපේ පැත්තෙන් ඉඳලා ගිය අපේ මන්ත්‍රීතුමිය ඔන්න යෝජනාවක් ගෙනා. මොකද යෝජනාව? ගංජගම යෝජනාව ගෙනාවා. මොකද දැන් කරන්න යන්නේ හැම ගෙදරකටම
සඳහා වන මේ අයවැය ඉදිරිපත් කරනකොට මේ විවාදයට සහභාගී වෙනකොට විපක්ෂයේ පැත්තෙන් පහුගිය අවුරුදු 5ක කාලයක් ආණ්ඩුව පාලනය කරපු විපක්ෂය කතා කරන දිහා බලනකොට අපිට හිතෙන්නේ මේ රට මේ සුඛිත මුග්ධිත කරපු රටක් බාර දීලා මේ අවුරුද්දට අපි විසින් විනාශ කරයි කියන හැඟීම තමයි ඔවුන් මේ සමාජගත කරන්න හදන්නේ. විපක්ෂ නායකතුමායි කතා වෙනුත් අනිත් කතා වෙනුත් ප්‍රධාන වශයෙන් මේ වර්තමාන ආර්ථික අර්බුදය ගැනවත් ඔවුන් කරපු විනාශය ගැනවත් මොකක්වත් ගැන කතා කරන්නේ නැතුව මේ ලෝකයේම ගෝලීය ආර්ථික අර්බුදයක්, ගෝලීය වසංගත තත්ත්වයක් තුළ මුළු ලෝකයේම රටවල් විනාශ වෙද්දි, ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටෙද්දි ඒ සියල්ල පැත්තකින් තියලා මේ කරන කතාව දිහා බැලුවම අපට හිනා වෙන්න තැනක් නැහැ. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ කතා කරන පරිසරය අපි මේ 75 වෙනි අයවැය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට ලෝකයේ දැවැන්ත ආර්ථික ඛේද වාචකයක් තියෙන්නේ. අපේ රටේ මේහා සමාන ආර්ථික ඛේද වාචක 1930 දශකයේ වගේ තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අද ඊටත් වඩා එහා ගිය ආර්ථික ඛේද වාචකයක්, විශේෂයෙන්ම 2015 2019 ඒ යහපාලන ආණ්ඩුවේ ඒ වැරදි ආර්ථික කළමනාකරණය, ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා මේ රටේ ආර්ථික නැතිබංගස්ථාන වුණා. ඒකටත් අනිත් පැත්තෙන් COVID-19 වසංගතයත් එක්ක ලෝකයේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට පත් වුණා. ඒක නිසා එවැනි පරිසරයක් තුළ තමයි මේ අයවැය ගරු අග්‍රාමාත්‍යම මුදල් අමාත්‍යවරයා විදිහට අපේ රට ඉදිරිපත් කරන්නේ. ලෝකේ රටවල් දෙකක් තුනක් විතරයි මේ අර්බුදය තුළ යම් ප්‍රමාණයකට හරි විසවසවාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ගරු නියෝජකාරක සභාපතිතුමනි, නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට දළදේශීය නිෂ්පාදනයෙන් අපේ රටේ රාජ්‍ය ආදායම තනි ඉලක්කමකට පල්ලම් බැහැලා තියෙනවා. තනි ඉලක්කමට 2020 රාජ්‍ය ආදායම 9.75ක් දක්වා අඩු වෙලා තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ කොහමද? මෙතන අද ඉරාන් වික්‍රමරත්න මන්තුමා මෙතන ඉන්නවා ඇති. ඉරාන් වික්‍රමරත්න මන්තුමා මේ සභාවේදී පට්ටබල් බොරුවක් කිව්වා. එතුමා ඉඳන් කිව්වා මේ රාජ්‍ය ආදායම හොඳම තත්ත්වයට ගෙනාවෙද්දී 1980 දිනේ කිව්වා 128ක් දක්වා ඒක තිබුණායි කිව්වා. පට්ටබල් බොරු. 1978 අපි ආණ්ඩුව බාර දෙනකොට 77න් පස්සේ එදා 128ක් තිබිච්ච රාජ්‍ය ආදායම අද 9.5 ගානක් දක්වා පල්ලම් බහැලා තියෙන්නේ මේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවල තියෙන වැරදි නිසා. ඔවුන් කැඳවගෙන ආපු ඒ ගමන් මගේ විනාශයක් නිසා ඒක වර්තමාන රාජ්‍යයන්ටවත් අපේ ආණ්ඩුවලටවත් පාලනය කරන්න ඉඩකඩක් ලැබිලා නැහැ. කරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි, මේ தත්ත්වය තුල මේ රජයේ ආදායම හිඟවීම තුල රජ ආදායම පල්ලම් බැහිම තුල මේ අයවැයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක නිසා මේ මොහොතේදී මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ලෝකේ රටවල් ගණනාවක් ලොකු උත්සාහයන් දරනවා. අපි අන්නේ ඒ දිශාවට අස්තුවම කිරීම තමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. දැන් දවස් කිහිපයකට කලින් ලෝකේ ප්‍රබලම ආර්ථික සංවිධානයක් ගොඩනගා සාකච්ඡාවක් කරා බ්‍රික්ස් සමුළුව. ඒ බ්‍රික්ස් සමුළුවේදී විශේෂයෙන්ම මේ ආර්ථිකය ගඩාවට ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා ඔවුන් කාරණා ගණනාවක් කතා කරා. ඒ වගේම අලුත් ආර්ථික සංවිධානයක් ගොඩනගෙනවා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය කියලා සංවිධානයක් ගොඩනගෙනවා. විශේෂයෙන්ම ආසියානු සංවිධානයේ තියෙන රටවල් 10ක් මේ ආසියා පැසිෆික් කලාපයේ තියෙන ප්‍රබලම රටවල් වෙච්ච චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාවත් ජපානයත් එකතු වෙච්ච නව ආර්ථික සංවිධානයක්. ලෝකයේ විශාලතම වෙළඳහස් වෙළඳ කලාපය නිර්මාණය වෙනවා දැන්. ඒක නිසා අපේ පැත්තෙන් අපි රජයට යෝජනා කරන්නේ අපි මග පෙන්වන්න ඕන රටට හහිතකර යම් යම් බලපෑම් වලට යන්නේ නැතුව, ඒ විදේශ ගිවිසුම් වලට යන්නේ නැතුව අර එන්න හදන MCC කෝපා සප්ත එකක තියෙන ගිවිසුම් වලට වඩා මේ මෙගා ආර්ථික කලාපයක් ගොඩනගෙන තනකට අපි සහයෝගය ලබා දෙන ඒකට එකතු වෙන්න පුළුවන් නම් ලෝකයේ හොඳම තේ ටික තියෙන, ලෝකයේ හොඳම ගම්මිරිෂ්ඨික තියෙන, ලෝකයේ හොඳම කුරුඳු ටික තියෙන, ලෝකයේ හොඳම මානව සම්පත තියෙන රටක් විදියට මේ රට ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි යෝජනා කරනවා. ඒක නිසා මේ පවතින ණය අර්බුදයෙන් බරපතල ණය අර්බුදයක් ඇත්ත 1980 වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 1800ක් විතර වෙච්ච ණය ප්‍රමාණය 2020 වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 57000ක් දක්වා වැඩි වෙලා රාජ්‍ය ආදායම් නැති වෙනකොට අයවැය පරදරේ පියවන්න සිද්ධ වෙන්නේ මොකද්ද? එක්ක බදු ගහන්න වෙනවා, අනිත් පැත්තෙන් නැත්නම් ණය ගන්න සිද්ධ වෙනවා. මේ ණය ගැනීමේ ක්‍රියාවලිය ගැනත් අපි යමක් සඳහන් කරන්න ඕනේ. මෙතන ණය ගැන ගොඩක් කතා වුණා. පහුගිය යහපාල නාණ්ඩුවෙන් ගත්ත ණය ගැන කතා කරනකොට ඔවුන් කරපු දේක් පේන දෙයක් නැහැ. නමුත් අපේ වජන එක්සත් ප්‍රමුණ රජය, එදෙක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විදේශ රටවල වලින් ණය අරගෙන කරපු දේවල් ඇස්පර අපිට පේන්න තියෙනවා. පේන්න තියෙනවා ඒවා යම් යටිදල පහසුකම් සංවර්ධනය, මේ රටේ ආර්ථික දැවැන්ත ශක්තියක් ඇති කරපු සංවර්ධන ක්‍රියාදාමයන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන, අජිත් නුවර් කබ්‍රාල් මැතිතුමා පහුගියදා සඳහන් කරපු ප්‍රධාන කාරණාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලෝකයේ දේශපාලන බලය හසුරන ආර්ථික මධ්‍යස්ථානයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේ රටේ 14 වතාවක් ණය අරන් තියෙනවා. 14 වතාවක්, ඒ 14 වතාවෙන් 13 වතාවක් ණය අරගෙන තියෙන එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව, එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව බලයේ ඉන්න කාලේ ඒ 13 වතාවෙම ඔවුන්ගේ බලපෑම් සිද්ධ වුණේ යම් ආර්ථික කොන්දේසි, දේශපාලන කොන්දේසි, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න, විකුණන්න, ඒ දේවල් වෙන සඳහායි ඒ ජාත්‍යන්තර මූල අරමුදල හැමදාම මග පෙන්වුවේ. හැබැයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කවදාවත් ජාත්‍යන්තර අරමුදල සඳහා ගියේ නැහැ. එකම එක වතාවක් විතරක් එදා සුනාමි ඛේදවාදයෙන් පස්සේ ණයක් නැවේ ආධාරයක් අපිට ලබා දුන්න ජාත්‍යන්තර මූල අරමුදලේ කිසිම දේශපාලන කොන්දේසියක් නැතුව. ඒක නිසා අපි මේ අරමුදෙන් ගොඩ එන්න නම් අපිට ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. මා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන කෙනෙක් විදියට පහුගිය මාස කිහිපයක් අපි මේ අයවැය ගැන අපි කතා කරා, යම් යම් ශේෂ්ඨයන් ගැන කතා කරා. කතා කරලා ගරු නියෝජක කාර්ය සභාව සභාපතිතුමනි, ගරු මුදල් මහත්තයාට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අයවැය යෝජනාව කිටිකාල යෝජනාවලියක් විදියට බාර දුන්නා. මම සතුටු වෙනවා, පක්ෂයක් විදිහට අපි සතුටු වෙනවා. මේ ඉදිරිපත් කරපු ඒ අයවැය යෝජනාවලිය බහුතරයක් කාරණා මේකේ තියෙන කාරණාත් ඇතුළත් වීම සම්බන්ධව අපේ ලයින් එක, එහෙම නැත්නම් අපේ ගමන් මාර්ගය, විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය සඳහා වන ගමන් මාර්ගය, මානව සම්පත් සංවර්ධනය කරන්න ඕනේ කියන යෝජනා සියල්ලක්ම වාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු 75 වෙනේ අයවැය ප්‍රකාශනයේ තියෙනවා. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කෙටිකාලීන යෝජනාවලිය හැන්සාට් ගත කිරීම සඳහා මම සභාගත කරනවා. ඒ වගේම කරු නියෝජ්‍ය කාර්ය සභාවේ අවවත්තමනි, මේ අරමුදේ තුල අපිට මුණ දෙන ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව කතා බහ කරන්න ඕන. මේකදී මේ අයවැයේ සාධනීය කාරණා ගණනාවක් ලැබිච්ච කෙටි කාලය තුල මේව එකින් එක විස්තර කරන්න හම්බෙන්නේ
නැහැ.
මට තව විනාඩි 2ක කාලයක් ලබා දෙන්න. ඔයට අමතරව
Time is very short today.
සදාන් කළා තියෙන නියෝජ සභාපතිතුමාගෙන් පේමලා ජයසේකර මන්ත්‍රීතුමාගේ විනාඩි දෙක කාලයක් ලබා දෙන්න ආණ්ඩුපක්ෂයේ යෝජනා වෙලා තියෙනවා. ඒක නිසා මේ කාරණා කරුණු විසින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අයවැයෙන් සාධනීය කාරණා මොනවද? අංක 1 මානව සම්පත් සංවර්ධනය කරන්න ගෙන ආපු යෝජනා. පළවෙනි වතාවට වෘත්තීය පුහුණුව ගැන විශාල අවධානයක් මේ අයවැයේ ප්‍රකාශනයේම සඳහන් වෙනවා. වෘත්තීය පුහුණුව ප්‍රාථමිකලා හදාරන දරුවන්ට රුපියල් 4000ක දීමනාවක් ලක්ෂයක් වෙච්ච පුහුණු ප්‍රමාණය ලක්ෂ 2ක් දක්වා වැඩි කරන්න පුහුණුව ලබා දෙන අය විසායකයන් බවට පත් වෙනකොට ඔවුන්ට ලක්ෂ 5ක ණය මුදලක් 104ක පොලියක ලබා දෙන්න ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයක් වෘත්ති පුහුණු ශේෂ සඳහා කතා කරලා තියෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල, කාර්මික විශ්වවිද්‍යාල, නගර විශ්වවිද්‍යාල මහා දැවැන්ත පරිවර්තනයක් සඳහා යෝජනා ගණනාවක් ගෙනල්ලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකය සඳහා වන දීර්ඝණීම් ලබා දීම, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, වැලි කර්මාන්තය ගැන විශාල ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. සේම කරුණියද කාර්ය සභා සභාපතිතුමනි ඒ ශේෂ්ඨයන් තුළ බලසහන ගණනාවක් ගෙන්න. කුඩා හා මධ්‍ය පරිපාලන ශේෂ්ඨයන් සඳහා වැඩි අවධානයක් යොමු කළා තියෙනවා. බලසත් සංවර්ධන සඳහා වැඩි අවධානයක් යොමු කළා තියෙනවා. හැමදාම අපිට අතරිච්ච කාරණාවක් රජයේ ඉතුරුම් ප්‍රමාණය වැඩි කරන්න විශාල මැදිහත්වීමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ රටේ තිබිච්ච බදු ක්‍රමීය මහා විකාරයක් බහුගේ යහපාලන ආණ්ඩුව ගෙහුවේ සහගහන බදු හැම ශ්‍රේෂ්ඨයන්ම බදු ගහලා සම්පූර්ණ ආර්ථිකය විනාශ කරා. වර්තමාන රජය පහුගිය ජනවාරි මාසේ ගෙනාපු ඒ බදු සහන ප්‍රමාණය මේ ඉදිරියටත් මේ අය වැයනොත් ඉදිරියට ගෙනියන්න කටයුතු කළා තියෙනවා. පෙරතල පහසුකම් සංවර්ධනා මහා දැවැන්ත මුදලක් වෙන් කරන්න ජලය, පානීය ජලය, වාර්මාග ශ්‍රේෂ්ඨය, මාර්ග සංගම ශ්‍රේෂ්ඨය එකින් එක හැම ශ්‍රේෂ්ඨයක්ම ආවරණය වෙන අයවැයක් මේ අමාරු නිමේෂයේදී ක්‍රියාත්මක කළ තියෙනවා. මේ අයව යෝජනාවලියේදී මුදල් අමාත්‍යවරයා ඉතාමත් හොඳ කාරණාවක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ තමයි මේ රටේ ආර්ථික සංවර්ධනය අද තියෙන ප්‍රමාණය 109.7ක් තියෙන ප්‍රමාණය ඉදිරි කාලේ 114ක් දක්වා වැඩි කරන්න 114ක් දක්වා සමා වෙන්න රජයේ ආදායම 114ක් දක්වා වැඩි කරන්නත් අද ඍණාගයකට ආසන්න වෙමින් තියෙන ආර්ථික සංවර්ධන වේගය 5.5ක් දක්වා වැඩි කරන්නත් ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා. නමුත් නියෝජ කාර්ය සභා සභාපතිතුමනි මේ කාරණාව කියාත්මක කරන්න අභියෝගයක්. ඒ අභියෝගයට සියල්ලක්ම එකතු වෙන්න ඕන. ජනතාවගේ පැත්තෙන් ශක්තිය දෙන්න ඕන, සහයෝගය දෙන්න ඕන. පක්ෂ බේදයෙන් තොරව දේශපාලන අධිකාරිය විදියට සහයෝගය ලබා දෙන්න ඕන. ඒ වගේම නිලධාරීන්ගේ පැත්තෙන් සහයෝගය ලබා දෙන්න ඕන මේ ඉලක්කය සාධනය කිරීම උදෙසා. ඒ වෙනුවෙන් යෝජනා ප්‍රමාණයක් කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මානව සම්පත් සංවර්ධනයේදී මේ රටේ ඉතාමත් හොඳ පුහුණු මානව සම්පතක් තියෙනවා. ඒකේ හරියාකාරී ප්‍රයෝජන ගන්න වෘත්ති පුහුණු ආයතන තෘතිය මධ්‍යස්ථාන හැම තැනකින් පුහුණු වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි පුහුණු කාලයෙන් පස්සේ ඔවුන්ගේ දැනුම ඔවුන් ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම විදේශගතවල ඉඳලා පැමිණි ඉතාමත් දක්ෂ පුහුණු ශ්‍රමිකයන් ගණනාවක් අපේ රටේ ඉන්නවා. මේක කරුණු කාරණා පැහැදිලි කරන ඕන කාරණාවක් වෙලාව නෙවෙයි. කරුණියෝජ කාර්ය සභා සභාපතිතුමනි ජපානය, කොරියාවගේ රටවල අවුරුදු 5ක් 10ක් රස්සා කරන සහෝදරවරු ඒ රටේ කර්මාන්තශාලාවල ඉතාමත් පුහුණු ශ්‍රමිකයන් අද අපේ රටට ඇවිල්ලා ඔවුන් උපේව මුදල් හරි දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් විශේෂ ආයෝජන කලාපයක් නිර්මාණය කරලා ඔවුන්ගේ ඒ දැනුම පුහුණු ශ්‍රමය මේ රටේ ආයෝජන බවට පත් කරන්න මා යෝජනා කරනවා. කර්මාන්ත ඇමැතිතුමත් ඉන්න වෙලාවේ ඒ දැනුම නිපුණතාවය තියෙන කලාපයක් කරන්න. අවසාන වශයෙන් මම කතා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් කාරණා ගණනාවක් තියෙන තිබුණා වුණත් මේ හැම දෙයක් තුළම අපිටත් අතහැරිච්ච කාරණා තමයි රජයේ සහ පෞද්ගලිකංශයේ වැටුප් දීක වැඩ පිළිබඳව ඒ වගේම ගුරුහා විදුහල්පති සේනියේ ප්‍රශ්න පිළිබඳව අභ්‍යාසලාභී උපාධිධාරී ස්ථිර කිරීම සම්බන්ධව ආවාද ප්‍රජාව සම්බන්ධව ඒ වගේම ආනයන සීමා කිරීම නිසා සතුවෙච්ච අර්බුදයන් සම්බන්ධව සංචාරක ශ්‍රේෂ්ඨ සම්බන්ධ අර්බුද ගණනාවක් තියෙනවා. මේ ආර්ථික අර්බුදය තුළ මේක ආවරණය කරන්න අගමැතිතුමාට මේ අයවැයෙන් ටික් කාලයක් ගත වේවි. ඒ වෙනුවෙන් මැදිහත් වෙන කියන කාරණාව සිහිපත් කරමින් අවසාන වශයෙන් කරුණියජ කාර්ය සභා සභාපතිතුමනි අපේ රටේ ආර්ථික උසාව තබන දැවැන්ත කුළුණු තුනක් තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාවත් දෙපාර්තමේන්තුව මේ ආයතන තුන ශක්තිමත් වුණොත් තමයි මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මුදල් අමාත්‍යවරයා විදිහට අගමැතිතුමාගෙන රජයෙන් අපි ප්‍රධාන වශයෙන් අපි මැදිහත් වීම වෙන්න ඕන. මේ ආයතන ශක්තිමත් කරන්නත්, ප්‍රතිසංස්කරණය කරන්නත්, මේක බලදායී විදිහට යොදා ගන්නත් මැදිහත් වෙන කියන කාරණාව සිහිපත් කරමින් මේ 2020 අයවැය ඉදිරිපත් කරපු 2020 කඳා වෙන අයවැය 75 වෙනි අයවැය මේ රටේ ඉතිහාසයේ හොඳම අයවැයක් බවට පත් කරන්න කවුරුත් මැදිහත් වෙමි කියන ආරාධනා කරමින් මාන්නෙන බොහොමත් ස්තුතියි.
Thank you. Honorable Buddhika Patirana, you have 9 minutes.
Kalu Mulasane inna Mantri Tumani Nidhas Sri Lankawe 75 weni ayavaya idiripat karana avasthavedi ඒ සම්බන්ධයෙන් දෙවැනි වර කියීමේ විවාදයට කරුණු ස්වල්පයක් ඉදිරිපත් කරන්නට මේ අවස්ථාවක් කරගන්න. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, 1978 පළවෙනි විධායක ජනාධිපතිවරයාගේ ඉඳලා හැම විධායක ජනාධිපතිවරයෙක්ම තේමාවක් සහිත ආණ්ඩුවකුයි මෙහෙව්වේ. 1978 ජයාත් ජයවර්ධන මැතිතුමා නිදහස් නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් පිළිබඳව කතා කළේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නැතිබැරි අය ඇති හැකි අය කරමු කියලා කිව්වේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සාමය සහ සමෘද්ධිය පිළිබඳව කතා කළේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පංච බල කේන්ද්‍රයක් ආසියාවේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත් කරන්න කතා කරේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලනය පිළිබඳව කතා කරේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කරන රටක් පිළිබඳව කතා කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙර අතීතයට අපි ආපහු ගියොත් සෑම පාලන කාලයකින්ම පසුව ජනතාව ඒ පාලන කාලය පිළිබඳව කුමන ආකාරයේ තක්සේරු කරත් ඒ පිළිබඳව ආර්ථික විද්‍යානුකූලව සමාජ විද්‍යානුකූලව ගැඹුරු අධ්‍යයනයක් කරලා තියෙනවද කියලා අපේ රටේ අපේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරලා බැලුවොත් අපිට ප්‍රශ්නාර්ථයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ වගේ තමයි අයවැයත්. අයවැය පිළිබඳව අපි කතා කරනකොට සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට සුවිශේෂී තත්ත්වයන් නැති නුනොත් ගිය අවුරුද්දේ වගේ ඊට කලින් අවුරුද්දේ වගේ නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසේ මොන කවුරු ඔබතුමාගේ දකුණු අත පැත්තේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියත් ඒ අය අප්පුඩි ගහනවා. ඒ අය සතුටු වෙනවා. ඒ අය ඒ පිළිබඳව බොහොම උජාරුවෙන් කතා කරනවා ආණ්ඩු පක්ෂය. ඒ වගේම මාධ්‍ය හමුවේ ඉතා ආඩම්බරෙන් අයවැය ප්‍රශස්ති කියනවා. ඔබතුමාගෙන් වම් පැත්ත ඒක විවේචනය කරනවා. එහි අඩුපාඩු දකිනවා. එය කළ නොහැකි බවට පුරෝකථනය කරනවා. මේක තමයි නිදහසෙන් පස්සේ අවුරුදු 72ක අපිට සාමාන්‍යයෙන් අත්විඳින්න වෙලා තියෙන ඇඟට දැනෙන අසාමාන්‍ය තත්ත්වයක් නුණු සාමාන්‍ය තත්ත්වය. ඒ වගේම මාධ්‍යත් මාධ්‍ය විදියට මාධ්‍ය හැම විටම මේ මාස දෙක පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවෙන් එළිය ජනතා නියෝජිතව සහභාගී වෙන තැන්වල මේ අයවැය පිළිබඳව කතා කරා. විවාදය දවස් 26ක් හෝ ආණ්ඩු පක්ෂය විපක්ෂය එකතුගෙන දවස් ගාණක් කතා කරලා ඉදිරියට යනවා. ඉන් පස්සේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ යම්කිසි නිවාඩු කාලයක් ලැබෙයි. නිවාඩු කාලයෙන් පස්සේ මූලාසනයේ ඉන්න සභාපතිතුමනි ආණ්ඩු පක්ෂයටත් අයවැය අමතක වෙනවා, විපක්ෂයටත් අමතක වෙනවා, මාධ්‍යයටත් අමතක වෙනවා. ඊළඟ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකම් අන්තිමට අයවැය විවාද කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ සමස්ත කාලයෙන් සමස්ත ශ්‍රමයෙන් සමස්ත වියදමෙන් ඉතා සුළු ප්‍රතිශතයක් කියන එකයි මගේ හෘද සාක්ෂිය. කියන්නේ මං හිතන්නේ ඒක තමයි රටේ හෘද සාක්ෂිය. ඒ කාලය තුල විවාදය තුල බොහෝ විට දෙපැත්ත කැපෙන කතා, කුණු හරප, වෙනත් පටු කාරණා, මඩ ගහන්, ඒ වගේම අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් වාද විවාද තමයි තියෙන්නේ. එනිසා හරිනම් මේ සභාවේ සැබෑ අයවැය විවාදයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අයවැය දෙවැනි වර කියවලා තුන්වැනි වර කාරක සභා අවස්ථාවක් ක්‍රියාත්මක වෙලා වර්ෂයකට පස්සේ. ආපස්සට හරල බලපුවාම අපිට සතුටු වෙන්න පුළුවන්ද, අපිට දුක් වෙන්න වෙනවද කියන කාරණේ උඩයි සැබෑ අයවැය විවාදයක ගැඹුර තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අයවැයක් ජනතාවාදීද ජනතා ද්‍රෝහීද කියන කාරණය, ඒ වගේම ඒ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කරන්න පුළුවන් වෙන්නේ මේ අයවැය පිළිබඳව අද නෙවෙයි තම වසරකින් කියන කාරණය. බොහෝ ලෝකෙ දියුණු රටවල ඒ නිසා තමයි අයවැයට පෙර සාමාන්‍ය වාර්ෂික අයවැයට පෙර පෙර අයවැය විවාදයක් ප්‍රී බජට් ඩිබේට් එකක් සංවිධානය වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මේ අයවැය ලේඛන ඉදිරිපත් කරාම ඒක තුළ තියෙන ජනතාවාදී කාරණා ජනතාවාදී නොවන කාරණා හඳුනා ගන්න යම්කිසි කාලයක් වෙන් කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි ඌමනයි. හැබැයි ඊට වඩා වැඩි අවධානයක් අපි යොමු කළ යුතුව තියෙන්නේ වසරකට. ඒ නිසා මං හිතන්නේ අපේ රටේ ක්‍රමයේ වෙනසක් සිස්ටම් චේන්ජ් පිළිබඳව කතා කරද්දී අපි පෙර අයවැය විවාදයකටයි වැඩි කාලයක් යොදවන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ රටක් විදියට අපි වැඩි ඵලදායිතාවකින් ක්ෂමතාවකින් කටයුතු කරනවා නම් සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව අපේ අවංක කැපවීම තියෙනවා නම් ක්‍රියාත්මක විය යුත්තේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගත වූ වසරේ අයවැය යෝජනාවල ප්‍රගතිය වගේම අගතියත් නව යෝජනා ඊළඟ අයවැයකට නව යෝජනා ගෙන එන්න ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ අදහස් වලින් ඊළඟ අයවැය ප්‍රතිපෝෂණය කරන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි කියන එකයි මගේ අදහස. එහෙම නැත්තම් මේ නිදහස ලැබල අවුරුදු 72ක ඉතිහාසය තුළ උතුරේ 30 අවුරුද්දක් තරුණ තරුණියෝ කැරලි ගැව්වා, දකුණේ දෙවරක් කැරලි ගැව්වා. ලෝක ඉතිහාසයේ 35 අවුරුදු කාලයක් තුළ සිවිල් අරගල තුනකට එක පිට එක මුහුණ දුන්න නම් එහෙම මුහුණ දුන්නු ලංකාවේ.
Member you have 2 more minutes.
ගරු කතානායකතුමනි මට මුලසම මන්ත්‍රීතුමනි මට විනාඩි 9ක් වෙන් වෙලා තියෙනවා. තාම මම විනාඩි 5යි තප්පර 54යි කතා කරලා තියෙන්නේ. මගේ ස්ටොප් වොච් එක අනුව.
Oh, you started at 153.
මට දැන් විනාඩි 6යි තප්පර 2යි තාම මම කතා කරලා තියෙන්නේ. තව විනාඩි 3ක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියනවා වසර අයවැය 74ක් මීට පෙර ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අයවැය 74ක් අපි මේ දැකපු තත්ත්වේ වෙනසක් කරන්න අපි කටයුතු කරමු. එහෙම නැත්තම් අර දරුවෙක් බත් කවන දවස ඒ දරුවා සල්ලි අතර ගත්තොත් එයා සල්ලිකාරයෙක් වෙයි, කෑම ටිකක් අතර ගත්තොත් කෑමට ලැදි කෙනෙක් වෙයි, පොතක් පෑනක් පැන්සලක් අතර ගත්තොත් අධ්‍යාපන ලැදි කෙනෙක් වෙයි කියලා අපි පූර්ව කතනය කරනවා. ඒ දරුවාට අවුරුද්දක් දෙකක් වෙද්දි, හැබැයි අවුරුදු 21ක් වෙද්දි ඒ දරුවා එහෙම තත්ත්වයක නෙවෙයි කියන එකයි යථාර්ථය. අන්න ඒ නිසා අපි මෙන්න මේ සියලු සන්දර්භයන් සලකමින් දෙමව්පියෝ සහ අපි මේ සියලු දෙනා ඒ දරුවා සැබෑ දරුවෙක් බවට ඒ බලාපොරොත්තු වෙන අපේක්ෂා තත්ත්වයටපත් වෙන්නේ ඒ නියමිත කාලය ගත වුණාට පස්සේ. ඒ වගේ තමයි මම හිතන්නේ. පැහැදිලිවම අයවැය විවාදයක නියම ඵලදායිතාවය අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි අවුරුද්දක් ගත වුණාට පස්සේ. ඊට කලින් අපි මේ පිළිබඳව මොන දේ කතා කරත් මොන ආකාරයෙන් එහි ගුණ කිව්වත් මොන ආකාරයෙන් එහි විවේචනය කරත් ඒකේ සැබෑ ප්‍රතිලාභ ප්‍රතිලාභෙන්ට ලැබෙනවද නැද්ද කියන එක අනාවැක් කනුවන් පේන කරුවන් පේන කියන අනාවැක් කියන හා සමානයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ සියලු සන්දර්භයන් එක්ක පශ්චාත් කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ මේ අයවැය ලේඛනය තුල තිබෙන යෝජනා මේ කොරෝනා තත්ත්වයන් එක්ක රටේ ආර්ථිකය සමාජයේ වරින් වර උච්චාවචනය වෙනස් වෙනවා. ඒ වෙන විෂමතාවයන්ට බැකප් ප්ලෑන් එකක් නැත්නම් විකල්ප ක්‍රමවේදයක් එක්ක මේ අයවැය ලේඛනය තුල කරුණු ඉදිරිපත් වුණා නම් මේ අයවැය ලේඛනය තුල වටිනාකම තවත් අයවැය ලේඛනයට තවත් වටිනාකම් එකතු කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් පශ්චාත් කොරෝනා තත්ත්වයක් යටතේ මේ යෝජනා යම් කිසි දෙකින් ක්‍රියාත්මක කරන්න යම් තත්ත්වයක් නැති වුණොත් ඒකට ක්‍රමවේද යෝජනා වෙලා නැති එක මා දකින අඩුවක්. ඒ වගේම තමයි මුළු ලෝකයේ තුලම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අපි කවුරුත් තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව කතා කරනවා. පාර්ලිමේන්තුව තුළ පහුගිය පාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව පනත් කැටුම් පතක් පනතක් බවට පත් වුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම
හැදුවා. ඉතා
පැහැදිලිව තිරසර සංවර්ධන ඉලක්ක සහ අයවැය යෝජනා අතර තිබෙන බද්ධභාවය පිළිබඳව සඳහන් වෙලා නැහැ. ඒ වගේ තමයි යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘතිය අවසානයේ පසුවිපරමක් සිදු කරනවට වඩා ව්‍යාපෘතිය සිදුවන අවස්ථාවේම එහි අගෙයීම් ක්‍රියාවලිය ඒ ව්‍යාපෘතියට ඇතුළත් කර ගැනීම සාමාන්‍ය ක්‍රමවේදේ. නමුත් යෝජනා සමග ඇගීමේ ක්‍රියාවලියක් ඇතුළත් නොවීම ජාතික ඇගීම් ප්‍රතිපත්තියක් අනුමත වෙලා තියෙන රටක ක්‍රියාත්මක නොවීම බරපතල අඩුවක්. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ කාරණා සියල්ල පිළිබඳව අවධානය යොමු කරමින් අවසාන වශයෙන් මම සඳහන් කරන්නේ සාමාන්‍ය පෞද්ගලික අංශයේ සැලසුම්
හදනවා.
සැලසුම් හදමින් ක්‍රමවේද නිර්මාණය කරලා වැඩසලස්මක් අනුව ප්‍රතිඵල ලබනවා. මුළු වැඩසටහන පුරාම පසුවිපරම සමග ඇගීම තියෙනවා. නමුත් රාජ්‍යංශයේ ආවේනික දුර්වලතාවය තමයි සැලසුම් තියෙනවා, ක්‍රමවේද තියෙනවා, වැඩසලස්ම තියෙනවා. එතනින් එහාට ප්‍රතිඵලය දක්වා පසුවිපරම සමග බැද්ද වුණු ඇගීමක් නැහැ. මේ නිසා අවුරුදු 72ක් පුරා අයවැය 74ක අපි දැකපු රටක් විදිහට දැකපු ඒ අඩුපාඩුව එහෙමම තියෙන අයවැයක සැබෑ ප්‍රතිඵලය මේ අයවැය කතාවෙන්වත් මේ අයවැය විවාදෙන්වත් නෙමෙයි වසරකට පසුවයි සැබෑ ඇගීමක් සිද්ධ කරන්න පුළුවන් කියන කාරණය තුල මේ අයවැය පිළිබඳවත් තියාගන්න තියෙන්නේ අවුරුදු 72ක් අයවැය 74ක තිබු ප්‍රශ්නාර්ථය පමණයි කියලා මම සඳහන් කරමින් මගේ දස්වල්පේ අවසන් කරනවා.
Thank you.